ඊළඟට ගරු නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතුමා.
ගරු සභාපතිතුමනි, මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අවස්ථාවක් ලබා දීම පිළිබඳව. ඒ වගේම අද මේ විශේෂ අවස්ථාවේදී මට මේ පිළිබඳ අදහස් දැක්වීමට හැකිවීම පිළිබඳ මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම අද මේ බැඳුම් කර ගණදෙනුව පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සෑම එක්කෙනෙක්ම කතා කළේ මේ ගණදෙනුව පිළිබඳ පරීක්ෂා පැවැත්විය යුතුයි, යම් වරදක් වෙලා තියෙනවා නම් ඒ ඔවුන්ට දඬුවම් දිය යුතුයි, යම් කිසි ලාභයක් ලැබලා තියෙනවා නම් ඒක නැවත අය කර ගත යුතුයි කියලා. විශේෂයෙන්ම රජයක් වශයෙනුත් අපේත් ඉල්ලීම ඒකම තමයි. මෙම බැඳුම් කර ගණුදෙනුව වුණේ 2015 පෙබරවාරි 27 වෙනිදා. මේ 27 වෙනිදා මේ බැඳුම් කර ගණුදෙනුවෙන් පසුව මේ පිළිබඳව යම් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා ප්‍රශ්න ඇති වුණාට පසුව ගරු අග්‍රාමාත්‍යතුමා කමිටුවක් පත් කරලා ඒ පිළිබඳ වාර්තාවක් ඇඳෙව්වා. ඒ වගේම පසුගිය රජයේ කාලයේ එවකට කෝප් කමිටුව විසින් සභාපති දීව් ගුණසේකර මැතිතුමාගේ නායකත්වය යටතේ පරීක්ෂණ පැවැත්වුවා. ඒ පරීක්ෂණ පවත්වලා වාර්තාවක් ලබා දීමට නොහැකි වුණත් අපේ රජයේ විනිවිදභාවය නිසාම 2015 අගෝස්තු 17 මැතිවරණයෙන් පස්සේ පැමිණි අපේ රජය මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතිත්වය පසුගිය රජවල් විසින් තමන්ගේ රජයේම පුද්ගලයෙකුට දෙද්දී අපි විසින් 2015 අගෝස්තු 17 වෙනි පසුව කෝප් කමිටුවේ සභාපතිත්වය ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් නඳුනේත් මන්ත්‍රීතුමාට පැවරුවා. අපිට මේ පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් යටගහන්න උවමනා තිබුණා නම් අපි එසේ කරන්නේ නැහැ. අපිට තිබුණා අපේ මේ කෙනෙක් සභාපති දාලා මේ වැඩේ කරන්න. නමුත් අපි මේකේ කිසිම හංගන දෙයක් නැති නිසා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මේ පිළිබඳව විරෝධත්වයක් දක්වන්න නැතුව අපි අපේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට මේ සභාපතිත්වය දුන්නා. ඒ ඒ පරීක්ෂණ වාර්තාවට අපි මමත් කෝප් කමිටු සමාජයක විදියට අපි සහභාගී වෙලා සාක්ෂි විමසලා 2016 ඔක්තෝබර් 28 වෙනිදා පාර්ලිමේන්තුවට මෙම කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කළා. අද 2017 ජනවාරි 24 මාස 3ක් නැහැ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කෝප් කමිටු වාර්තාවකට මෙවැනි පරීක්ෂණයක් කරන්න රජයක් විසින් ලබා දුන් එකම අවස්ථාව මේක. මාස 3ක් නැහැ. මේ මාස 3 ඇතුළත ගරු අගමැතිතුමා විසින් මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කරන්න සමස්ත පාර්ලිමේන්තුවේ පක්ෂ සහායකයන් සමග සාකච්ඡා කළ අවස්ථාව ලබා දීලා තියෙනවා. මෙහි යම්කිසි ප්‍රශ්නයක් තියෙනවද කියලා නීතිපතිවරයාට විමසලා නීතිපතිවරයාගෙන් පසුව මේකට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. CID බාර දීලා තියෙනවා මෙහි අපරාධයක් සිදු වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න. ඉන්පසුව අධිකරු ජනාධිපතිතුමා විසින් ජනා කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ වගේම ගරු අගමැතිතුමා විසින් ලෝක බැංකුවෙන් විශේෂ අවධානය යොමු කරලා මේ පිළිබඳව මේ රටේ මූල්‍ය අවස්ථා සපුරා ගැනීම සඳහා මේ යොදා ගන්නා බැඳුම් කර පිළිබඳ කෙසේද කළ යුත්තේ කියලා වාර්තාවක කැඳවලා තියෙනවා. ඉතින් මේිට වැඩිය තවත් මොනවද කරන්න පුළුවන් මේ මාස 3ක් ඇතුළත? මාස 3කුත් නැතුව. ඉතින් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ විපක්ෂය කියනවා වගේ මේ යම්කිසි වරදක් වෙලා තියෙනවා නම් ඔවුන්ට දඬුවම් කළ යුතුයි. නමුත් දැන් අපේ වාස්තු නානායකකරණ මන්ත්‍රීතුමා කියනවා මේක ඇදගෙන යයිද මේ ජනාධිපති කොමිසම. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ හුඟක් කැමති අර මේකට විශේෂයෙන්ම මේ ජනාධිපති කොමිසම විසින් මේක පුළු හැකි තරම් ඉක්මන් කරගන්න තමයි ඒගොල්ලන්ට අවශ්‍ය. හැබැයි ඒගොල්ලෝ ඒ කාලේ දැන් ওই මේිට ඉස්සර වෙලා තියෙන තාජුදීන්ගේ ඝාතනය, ඒ වගේම ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එන්නේ එවැනි පරීක්ෂණ නම් මේ ඇදගෙන යන එක ටිකක් කැමතියි වගේ. ඒක වහලා දානවටත් කැමතියි. හැබැයි මේක ගැන ඉස්සාව විරන්දුවක් දක්වනවා. දැන් මේගොල්ලෝ කියන්නේ ලංකාවේ තිබිච්ච ලොකුම හොරකම මේක කියලා. හැබැයි ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා පසුගිය රජයේ කාලේ 2016 අගෝස්තු මාසේ 9 වෙනිදා ඉදිරිපත් කළ අපේ මේ කෝප් කමිටු වාර්තාව. මේ කෝප් කමිටු වාර්තාවේ අපි ආයතන 19ක් ගැන සාකච්ඡා කළා. මේ 19 සමස්ත පාඩුව කෝටි 35,000කට ආසන්න ප්‍රමාණයක්. මේ රටට වෙච්ච මූල්‍ය පාඩුව. මේක අපි මහ බැංකුව පිළිබඳ සාකච්ඡා කළා. මේ මහ බැංකුව පිළිබඳ සාකච්ඡා කරද්දී දැන් මේ හැම එක්කෙනාම කතා කරන අපේ ගරු අගමැතිතුමාට මේකේ මේ මේ සම්පූර්ණ වගකීම දානවා. ගරු අගමැතිතුමා කිසිම තැනක මේ අපේ දාපු 2016 ඔක්තෝබර් මාසේ වාර්තාවේ අගමැතිතුමා ගැන මේ වචනයක්වත් සඳහන් වෙලා නැහැ. වචනයක්වත් සඳහන් වෙලා නැහැ. නමුත් 2015 2016 අගෝස්තු මාසේ ඉදිරිපත් කරන මේ වාර්තාවේ තියෙනවා හිටපු ජනාධිපතිවරයා මුදල් නැමැතිවරයා වශයෙන් සිටියදී 2012 ගත්ත තීන්දුවන් නිසා මහ බැංකුවට පළවෙනි වතාවට වෙච්ච පාඩු පිළිබඳව. එහෙනම් මේකට කවුද වග කියන්නේ? අපි කැමති මේ ඔක්කොම හොයන්න ඕනේ. මේ නිශ්චිත ගනුදෙනුවක් පමණක් නැතුව මේ හැම එකම මේ හොයන්න ඕනේ. අපේ රටේ මූල්‍ය අවස්ථාවය සපුරා ගන්න තමයි මේ බැඳුම් කරන නිකුත් ගන්න. මේ බැඳුම් කරයක් කියන්නේ මොකද්ද කියලා රටේ සාමාන්‍ය ජනතාව දැනගත්තේ මේ අපි මේ වෙන්දේසි ක්‍රමයට මේක යොදන්න පටන් ගත්තට පස්සේ. නැත්තම් මේක සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. දැන් අපේ ත්‍රිවිල් වලන සහෝදරයා ඒ වගේම මේ සැලුණයක් කරන සමය හැම එකදැනම කතා කරනවා බැඳුම් කරේ පිළිබඳ. මේක දැනගත්තේ මේ සාමාන්‍ය ජනතාව මේ බැඳුම් කර මේ ප්‍රශ්නේ පස්සේ මොකද විශේෂයෙන්ම අපි වෙන්දේසි ක්‍රමයට ගිය නිසා. විශේෂයෙන්ම අපි ලෝකේ සාමාන්‍යයෙන් ඕනෙම රටක බැඳුම් කර නිකුත් ගන්න වෙන්දේසි ක්‍රමයට. විශේෂයෙන්ම පසුගිය රජය මහ බැංකුව අධිපතිවරයා වශයෙන් ඉඳලා ගත්ත තීන්දුව නිසා මහ බැංකුවට වෙච්ච අලාභ පිළිබඳ මම පැහැදිලි කිරීමක් කරන්න. අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමාගේ ගනුදෙනු කාලේ මොකද මහ බැංකුව අධිපතිවරයා විතරක් කරපුවා. එතුමාගේ අනුදැනුම ඇතුව ලංකා විදුලි බල මණ්ඩලයේ 8000ක් මුදල් බිලියන 3ක් කෝටි 300ක් පුද්ගලික සමවුවක් හරහා එන්ට්‍රස් සමාගම සිකියුරිටිස් හරහා ආයෝජනය කිරීම වෙච්ච පාඩුව. ඒ වගේම සේවක අර්ථසාධක මුදල් බිලියන 5ක් කෝටි 500ක් හයිත් ගනුදෙනුවේ පාඩුව. ඒ වගේම මහ බැංකුවේ දත්ත වෙනස් කිරීමෙන් වෙච්ච පාඩුව. ඒ වගේම ජපන් සමාගමක් හරහා රන් මෙට්‍රික් ටොන් 40ක් විකිණීම සඳහා ඒ ගත ගනුදෙනුවේ පාඩුව. කැබිනට් අනුමැතියකින් තොරව ඩොමිනික් ස්ට්‍රවුස් කාන් සමග ගිවිසුම් අත්කත් කර අස්සන් කර නඩුවේ නීතිඥයන් මුදල් ගෙවීම. ග්‍රීක බැඳුම් කර මිලදී ගැනීම තුලින් බිලියන 16ක් කෝටි 1600ක අලාභයක් මේ රට ලබා දීම. ඒ වගේම හෙජින් ගනුදෙනුවේ තුලින් කෝටි 1200ක අලාභයක් සිදු කිරීම. විශේෂම අවස්ථාව තමයි මේ පසුගිය 2012 හිටපු ජනාධිපතිවරයා තීන්දුවක් ගත්තා රුපියලේ අවබෝධය වීම වැළැක්වීම සඳහා ඩොලරයක ගණන් ඉහළට යාම වැළැක්වීම සඳහා ගත්ත තීන්දුව තමයි මේ රටේ ඕනෑම බැංකුවකට ඩොලර් ණයට ගන්න පුළුවන් පිටරටින් කියලා තීන්දුවක් ගැනීම. ඕනෑම බැංකුවකට ඩොලර් ණයට ගැනීම පුළුවන් තීන්දුවක් ගත්තාට පස්සේ 2012 ලංකාවේ සෑම බැංකුවක්ම ණය අරන් බැඳුම් කරවල ආයෝජනය කළා මහ බැංකුවේ. මේ මහ බැංකුවේ බැඳුම් කළ ආයෝජනය කිරීමේදී ඔහු ගත්ත තීන්දුවක් තමයි ඒ අවස්ථාවේදී ඒ බැඳුම් කරේ කල්පිරණ අවස්ථාවේදී යම්කිසි ඩොලර් මුදලේ යම්කිසි වෙනසක් වෙනවා නම් ඒක මහ බැංකුව දැරිය යුතුයි කියලා. ඒ අයිදා මුදල් ඇමතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්ත තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස මොකද වුණේ? 2013 මහ බැංකුවේ පාඩුව කෝටි 2212යි. 2014 මහ බැංකුවේ පාඩුව කෝටි 3230යි. 2015 මහ බැංකුවේ පාඩුව කෝටි 1960යි. කෝටි 7160ක මිලියන 71600ක මහ බැංකුවට පාඩුවක් කෙරුවා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට හිටපු ජනාධිපති මුදල් නැමැතිවරයා මහ මුදල් නැමැතිවරයා ලෙස. මේව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේව ගැනත් සෙවිය යුතුයි. මේව ගැනත් සෙවිය යුතුයි. ඒ අවස්ථාවේදී හිටපු අධිපතිවරයා මේ ගැන හොයන්න ගත්ත උපදේශකව 3 දෙනෙක් 2017 වසරේ කැබිනට් අනුමැතියකින් තොරව මේ කැබිනට් මේ කෝප් වාර්තාවේ තියෙනවා. ඒ 3 දෙනාට කීයක් ගෙවලා තියෙනවද පඩි වශයෙන්? සභාපතිතුමනි බිලියන 1.4ක් බිලියන 1 කෝටි 140ක් ගෙවලා තියෙනවා 3 දෙනාට. එක මාසයකට එක්කෙනෙක්ගේ පඩිය ලක්ෂ 385යි. ලක්ෂ 385ක් මාසයක පඩිය ගානේ 3 දෙනෙක් අරන් උපදේශක විදියට උපදේශයක් ගන්න මේ වෙච්ච පාඩුව බලන්න. කෝටි 7108ක් මහ බැංකුවට වෙච්ච පාඩුව. මේව ගැන කවුද කතා කරන්නේ? මේව ගැන කතා කරන්නේ නැහැ. දැන් මේ මහ අපේ මේ ගනුදෙනුවේදී මේ දැනට වෙලා තියෙන අලාභයේ ආවාසිය කීයද කියපුවාම කියනවා හමාරය කියනවා බිලියන 16යි කෝටි 1670යි. තව එක්කෙනෙක් කියනවා බිලියන 150යි. මේ වගේ ගාණක් කියනවා. නමුත් බිලියන 71.6ක් මහ බැංකුවට පාඩු වුණා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ලංකාවේ සිදුවිච්ච ලොකුම පාඩුව මෙන්න මේක කියලා කියනවා. මෙන්න මේක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද හොරු කැමති හොරාගේ ගොඩට තව කෙනෙක් එනකතු වෙනනම් ඔන්න කැමති. ඒකින්ද මේ හොරු රැලක් ඉඳගෙන කියනවා මෙන්න තව හොරකම් කරලා තියනවා කියලා. මේක ජනතාවට මේක තමයි ගිහිලා කියන්නේ. ඊයේ පෙරේද ගිහිලා top 10 කියලා එකක් කියනවා. top 10 කියලා කවුද පෙන්වන්නේ? 2004 top 14 කියලා ඔය මහින්ද ආනන්ද අරුත්ගම මෙතුමා හැම මාධ්‍යයටම කියලා පෙන්වුවා top 14 කියලා. අපේ අගමැතිතුමා ගැන, අපේ කිරියල් ඇමතිතුමා ගැන, කබීර් රසි මැමතිතුමා ගැන මෙන්න විශාල ප්‍රමාණයක් කිව්වා. අන්තිමට මොකද උනේ? 2004 ඒ පසුගිය ආවේ 2005 ආණ්ඩුවෙන් පස්සේ එතුමලාගේ ආණ්ඩුව තුළින්ම ඒ සියලු දෙනාම නිදහස් කර නිදහස් කෙරුවා. එහෙම කිසිම දෙයක් නැහැ මේ බොරුවක් කියන්න කියලා. ඒක තමයි ආයේ මේ පටන් අරන් තියෙන්නේ. ජනතාව ඉදිරියට පෙන්වන්න යනවා. මෙන්න අපි හරි සුද්ධවන්තයි. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. මං ඒකින්ද තමයි ඊයේ පෙරදා කිව්වේ මේගොල්ලන්ට ඉදිරියේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. මේගොල්ලෝ තාම දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. අර කකුලුවා වගේ දියකෙලි හැලිය රත් වෙනකන් ඉන්නා වගේ ඉන්නවා. කෑ ගහනවා. හැබැයි මම ඊයේ පෙරදා කිව්වා මේ ගැන. වැඩි කල් යන්නේ නැහැ මේ කරපු දඩුවන් මේ වැරදි වලට. මේ රටේ ස්වභාව ධර්මයේ තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම Tamanට පිටිපස්සෙන් එනවා. මේ සියල් දෙනා මේ ඒකබද්ධ විපක්ෂයේ ඉන්න බහුතරයක්. හැබැයි හැම එක්කෙනාම නෙමෙයි. බහුතරයක් ඉන්නේ දැන් අපපිට. අපපිට ඉන්නේ. ඔය අපපිට ඉන්න අයට ඉදිරියේදී අනිවාර්යයෙන්ම නඩු වැටෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ නීතියක් තියෙන්නේ මිනි මරුවක් ගියත් මාස දෙක තුනෙන් එළියේ. ඊට පස්සේ තමයි ආයෙ නඩු අහන්නේ. අධිචෝදනා බාර දුන්නාම. ඊටත් ඔය ඉන්න අය හුඟක් අයට අධිචෝදනා ඇයි හෙටානිද්ද? එක එක්කෙනෙකුට නඩු පහක් හයක් තියෙනවා. එතකොට අධිචෝදනා දාන්න ගුණාම දැන් ඉදිරියේදී අපි අගමැතිතුමාට කිව්වා වෙන උසාවියක් හදන්න කියලා. එතුමා ඒකට කැමති නැහැ. එතුමා කියනවා 100ට 200ක් මේක ඔප්පු වෙනකන් දාන්න නැතුව මේවට දාන්න බෑ කියලා. 100ට 200ක්. අපි කිව්වා 100ට 200ක් එපා 100ට 110ක් විතර ඔප්පු වුණොත් ඇති කියලා. හැබැයි එතුමා කියනවා 100ට 200ක්ම ඔප්පු වෙන්න ඕනේ කියලා. හැබැයි මේවා 100ට 200ක් ඔප්පු වෙන්න ඕනේ නැහැ. 100ට 500ක් ඔප්පු වෙලා තියෙන්නේ. ඉදිරියේදී මේවා අනිවාර්යයෙන්ම අපි දැන් ඔය ඉන්න අය වාහන අවභාවිතා කරලා එක එක තියෙන අයට අනිවාර්යයෙන්ම ඉදිරියේදී අධිචෝදනා බාර දෙනවා. මේ 2017 වසර 2017 වසරේ අවදි ආ කියන්න පුතෝ. ඔව්. ඔතුමා චෝදනා කරලා ඉන්නත් මිනිස්සු කරුනේ. නෑ නෑ විනිශ්චය කරලා නෑ. මම කියන්නේ අනාගතේ සිද්ධ වෙයි කියලා. ඒ හිතන එකක් නේ. අනාගතේ සිද්ධ වෙයි කියලා. එතකොට මොකද වෙන්නේ? අධිචෝදනා බාර දුන්නාම නඩු අහන්න අඩු ගානේ අවුරුද්දක්වත් යනවා අපේ රටේ. අපි ඒකින් තමයි වෙනම උසාවියක් තියන්නේ කියන්නේ එකපාර එක දිගට නඩු ටික අහන්න. අවුරුද්දක් විතර ගියාම 2017 වසරේ අධිචෝදනා බාර දුන්නොත් 2018 2019 වෙයි නඩු අහලා තීන්දුව දෙද්දි. එතකොට අය
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි කාලය අවසන්.
තව විනාඩියක් දෙන්න. එතකොට ඔය මේ ආචාර්යදීන් වගේ අයට වෙනම දඬුවම් ලැබෙයි. නමුත් අවුරුදු දෙක තුනකට හිරේ ගියාම 2020 මැතිවරණේ ඉල්ලන්න හම්බෙන්නේ නැහැ ඔය ඉන්න අයට. 2020 මැතිවරණේ ඉල්ලන්න එළියට එන්නේ 2021 22 22 22 ආපුහම අපේ ලංකාවේ නීතිය අනුව මාස 3ක් කිරී ගියොත් අවුරුදු 7ක් ප්‍රජාතිය අවසන් වුණොත් 2022 ඉඳන් 2029 වෙනකම් ප්‍රජාතිය අවසන් 2025 ඡන්ද ඉල්ලන්න හම්බෙන්නේ නැහැ. හැබැයි 2025 ඡන්ද ඉල්ලද්දි අපේ හිටපු ජනාධිපතිතුමා අවුරුදු 82යි. එතුමාට කොහෙද ඉන්න ඕනි කියලා ඉතින් කවුරුත් දන්නවා අවුරුදු 82 ඉඳන්. ඒ නිසා විශේෂයෙන්ම
මොකටද අවසන් කරන්න කාලය අවසන්යි.
අනිවාර්යයෙන්ම මේ මහ බැංකු බැඳුම් කර සිද්ධියට යම් කිසි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් මමත් කෝප් කමිටු සමාජයක ඉඳලා අපි කියලා දෙනවා දඬුවම් ලබා දෙන්න ඕනි කියලා අනිවාර්යයෙන්ම. ඒ සියල්ලටම අවශ්‍ය නම් දඬුවම් ලබා දෙන්න ඕනි. හැබැයි මේ ඒක ඉස්සෙල්ලා ඉදිරිපත් කළ කෝප් කමිටු අනුව අර මම කිව්වා වගේ කෝටි 7160ක් මහ බැංකුවට පාඩු සිදු කර හිටව මුදල් නැමැතුමාට අනිවාර්යයෙන් මේ දඬුවම් ලබා දෙන්න ඕනි කියලා මම විශේෂයෙන් ප්‍රකාශ කරමින්
අවසන් කරන්න නියෝජ්‍ය කරයි. බොහොම ස්තුතියි. ගරු චන්ද්‍රසිරි ගදදීන මන්ත්‍රීතුමා.
කාරක සභාපතිතුමනි, මේ විවාදය මම හිතන්නේ ඓතිහාසිකයි. කවුරුත් කිව්වා මේ කෝප් කමිටුව විසින් විවිධ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරත් මෙය එම වාර්තා මේ වගේ සංවාදයකට ලක් කරලා විනිශ්චයට භාජනය කරන්න අධිකරණයට යොමු කරන්න කවුරුවත් කතා කරේ නැහැ කියලා. මම කියන්න කැමතියි මෙය ලංකා ඉතිහාසයේ මහා බැංකුවක් විසින් කරපු බරපතලම වරද, බරපතලම වංචාව. මෙය ඇත්ත වශයෙන්ම මේ වංචාවේ කර්තෘවරයා ඒ බැංකුවේ ඒ වෙලාවේ හිටපු අධිපතිවරයා. ඒ නිසා මේක අඩුවෙන් සලකන්න බෑ. මහා බැංකුවක් කියලා කියන්නේ කාර්ය සභාපතිතුමනි, ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු සම්බන්ධීකරණයේ වාරහා විනිමය පාලනය පැවරී තියෙන්නේ මහා බැංකුවට. ඒ වගේම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ එයා තමයි රජයේ ප්‍රධාන උපදේශකයා. පොඩි එක්කෙනෙක් නෙවෙයි. ඒ වගේම අනෙකුත් බැංකු පාලනය කිරීම සහ නියාමනය කිරීමේ වගකීම තිබෙන්නේ මහා බැංකුවට. අපේ රටේ මූල්‍ය නීති පැවරී ඇති රාජ්‍ය සේවයේ උත්තරීතර ආයතනය. මේ මුදල් අච්චු ගහන තැන. මෙතන හොරකම් තිබුණොත් අපේ රටේ මූල්‍ය පද්ධතියට වෙන දේ හිතාගන්න පුළුවන්. ඒ වගේම මේ අපේ ආර්ථික ශේෂ්ත්‍රයේ උගතුන් බුද්ධිමතුන් රටේ සමස්ත මූල්‍ය තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලක් දක්වමින් ජාත්‍යන්තර වශයෙන් මැනබලමින් රටේ ආර්ථිකය හසුරුවන්න ආණ්ඩුවට විශාල සහයක් දෙන ස්ථානය. ඒක නිසා මේ මහා බැංකුවක මෙහෙම වංචාවක් සිදු වුණොත් ඒක රටක මූල්‍ය පද්ධතියට බලපානවා. ජාත්‍යන්තර විශ්වාසය නැති වෙනවා. විනිවිදභාවයකින් තොරව කටයුතු කරන්න මහා බැංකුවකට බැරි නම් ආයෝජකව විශ්වාසය තියෙනවද? ආයෝජක විශ්වාස තියන්නේ නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි අනෙකුත් කෝප වාර්තා වගේ නෙවෙයි මේ පිළිබඳව තියෙන ජාතික වගකීම. ඇයි මේක සමස්ත ජාතික ආර්ථිකයට බලපාන කාරණාවක් නිසා මේ වගේ විවාදයක් පැවැත්වීම රට මේ ප්‍රශ්නේ දැන ගැනීම සහ මේවට විසඳුම් සෙවීම රජයක වගකීමක්. ඒ නිසා මම කියන්න කැමතියි මීට පෙරින් මේ කෝප වාර්තාව 7 වෙනි පාර්ලිමේන්තුවේ මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් දියු ගුණසේකර ඇමතුමාගේ සභාපතිත්වයෙන් පිටු 449ක වාර්තාවක් සකස් කෙරුවා. මම කෝප් කමිටුවේ හිටියා. නමුත් ඒ වාර්තාව සකස් කරනකොට අනුකමිටුවක් මගේ තව විමර්ශනය කරේ 13 දෙනෙක් හිටියේ. මම ශීලාචාර වුණා ඒ කමිටුවට ඇතුළු නොවේ. මොකද දියු ගුණසේකර ඇමතුමා අපේ පක්ෂයේ නායක සභාපති ධුරේ හිටිය නිසා. එහිදී සාක්ෂි 43ක් විමර්ශනය කරලා මේ තත්ත්වය පිළිබඳ හොඳින් බැර බලලා මේක තුළ වජ්ජාවක් සිදු වුණාය ඍජු මැදිහත් වීමක් මහා බැංකු අධිපතිවරයාගේ තිබුණයි කියන එක රටට හෙළිදරව් කරා. ඒ නිසා මේ කවුරු මොන තර්ක ගෙනෑවත් රටේ බරපතල ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් වුණා. පාර්ලිමේන්තුවත් විසිරෙව්වා. මහා ආන්දෝලනයක් ඇති වුණා. මේ තරම් මූල්‍ය වංචාවක් පිළිබඳ පඟිතන්නේ විද්වතුන්ගේ ශේෂ්ත්‍රෙත් බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් සහ මේ රටේ කීර්තිය පිළිබඳ මූල්‍ය ශේෂ්ත්‍රයේ ස්ථාවරභාවය පිළිබඳ ඒ ඇතිවෙච්ච විවාදය කාටවත් නොසලක හරින්න බැරි වුණා. කවුරුවද මොන සහතික දුන්නත් කාගේ අධිකරණයට ගියත් නැතත් මේ වෙනකොට ජනතා අධිකරණය තීන්දුව දීලා ඉවරයි. ඒ නිසා මම කියන්න කැමති ආණ්ඩුවට සිද්ධ වුණා 8 වෙනි පාර්ලිමේන්තුවේ මේ ගැන තවදුරටත් විමර්ශනය කිරීමේ වගකීම කතානායකතුමා හරහා කෝප් කමිටුවට බාර දෙන්න. මම ස්තුතිවන්ත වෙනවා ඒ කමිටුවේදීත් කෝප් කමිටුවේ සභාපති අපේ සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා. එතුමා අත වශයෙන්ම බොහොම සමබරව පිරිසිදු දෑතින් පාට පක්ෂ වෙනත් දේශපාලනය බලන්න නැතුව ඉතා නිවැරදිව පැරණි වාර්තා පදනම් කර ගනිමින් ඉදිරිපත් වූ සාක්ෂ්‍ය විශ්ලේෂණය කරමින් තවත් අතුරු වාර්තා ගෙන්නා ගනිමින් කෝප් කමිටුවේ සහයෝගය ලබාගෙන මේ තත්ත්වය පිළිබඳ සැබෑ වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබෙනවා. ගරු සභාපතිතුමනි, ඒ නිසා එතුමාට අපේ ගෞරවය ලැබෙන්න ඕනේ. සමහර වෙලාවට මේක බෙදීමක් ඇති වෙන්න තිබුණා. මොකද මම කෝප් කමිටුවේදී විගණකාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු වාර්තාව පදනම් කරගෙන අපි සාකච්ඡා කළ සාක්ෂි සියලු සාක්ෂි කැඳවලා ඔය සියලු සාක්ෂි හැදුවා කෙටුම්පත් වාර්තාව. සභාපතිතුමා කෙටුම්පත් වාර්තා අපි මොකද ඒකට අපි කිව්වේ ගයිඩ්ලයින් එකක් හැදුවා දින නියම කරගෙන. ඒකෙදි කෙටුම්පත් වාර්තාව ඉදිරිපත් කරේ කෙටුම්පත් වාර්තාව අවසාන වාර්තාව හැටියට පාර්ලිමේන්තුවට අවසන් වාර්තාව කළා ගේන. සමහරක මේකට එකඟ වෙන්න බෑ කියලා. අපි කෙටුම්පත් වාර්තාවට එකඟ වුණා. කිව්වා ඒක අපි අවසාන වාර්තාව හැටියට සලකනවා කියලා.
මන්ත්‍රීතුමා අපි තව විනාඩි දෙකක් තියෙනවා.
මේ බෙදී බෙදී කොටසක් අස්සම් කරලා ගියා. කොටසක් හිටියා. මම කියන කැමති ඒ හිටපු කොටස ඇත්ත වශයෙන්ම අවසානයේදී සියලු එකගත්වයට අපි ආයෙම ගැන සන්තෝෂ වෙනවා. කොයි තරම් පීඩනයක් සභාපතිතුමාට දුන්නද. ඔවුන්ට ඕන විදිහට මේක හසුරවා ගන්න ගත්ත උත්සාහය මම බලන් හිටිය. මොකද මම නැගිටලා ගිහිල්ලා තාපහු ආවා. මම එතුමයි විතරයි මම බැලුවා මේක හරියන්නේ නැහැ. ඒ නිසා අපේ පැත්තෙන් මේකට දෙන්න ඕන දායකත්වය කියලා මම අවසාන විග්‍රහය දක්වා හිටියා. නමුත් කෙටුම්පත් වාර්තාවට පුහුණු අනුමැතිය තිබුණු නිසා පස්සේ මම ඒ විශ්ලේෂණයන් ඒ කොටසේ විශ්ලේෂණයන් හැටියට සලකන්නේ කියලා මම මේකේ ඉවත් වුණා. එහෙම පීඩනයක් මැද්දේ නොඑක් විවේචන මැද්දේ ඇත්ත මම ඒක දන්නවා. ඕක හරියන වැඩක් නෙවෙයි කිව්වා. එහෙම මත තිබුණ අදහස් තිබුණා. මේ පිළිවද හැබෑ හොරුන් එළි වෙන්නේ නැහැ කියලා අදහසක් තිබුණා. ඒක බොරු නෙවෙයි. විවේචන තිබුණා. නමුත් මම කියන්න කැමති අද මේ වාර්තාව තුළ නිසි නිර්දේශන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිර්දේශන් සාමූහික නිර්දේශන් විදිහට පාර්ලිමේන්තුවට ගෙන තිබෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. දැන් හොරුන්ට පැන යන්න බෑ. මම ලාභලාභ ගැන ඔය විනාඩි දෙකේ කියන්න යන්නේ නෑ. හැබැයි මේක ඇතුලේ සැලකිය යුතු කරුණක් තියෙනවා. එක ආයතනයක් මේ ගනුදෙනු වලට සම්බන්ධ ඔය මහා බැංකු අධිපතිගේ බෑනාගේ සමාගම perpetual treasuries.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
අපි හිතන්නේ විනාඩියක් දෙකක් අපේ හඳුන්වති අධිකලාවයක් ලබලා දිනනවා. හිතාගන්න බැරි ලාභ. දැන් මෙය ඇත්ත වශයෙන්ම මේ ඔහු ලාභයක් ලබනකොට ඒ ලාභේ හිත අනිකුත් ඒ ඊට ඒ ලැයිස්තුවේ ඉන්න අනිකුත් ආයතන වලට වඩා අතිවිශාල ලාභයක් ලබනකොට මේ ලාභය ඇත්ත වශයෙන්ම අයුතු ලාභයක්ද. ඒ අයුතු ලාභය ලැබීම නිසා රජයට අයුතු අලාභයක් සිදු වුණාද කියන එක ගැන සැලකේ බැලුවොත් මම කියනවා චේතනාත්මක අයුතු ලාභයක් ලැබලා තියෙනවා. චේතනාත්මක රජයට අයුතු අලාභයක්. එහෙමනම් එතන අපරාධ වරදක් තියෙනවා. අයුතු අලාභය. එසම මේක සරලව හිතන්න බෑ. මේක බරපතල මූල්‍ය දූෂණයක්. මේක අපිට තියෙන මූලික ප්‍රශ්නේ. මේ මූල්‍ය වංචාව ගැන අපි මේ දැන් මේ දෙකොඩ බැලුවහම ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙකොඩක් තියෙනවා. මත දෙකක්. හැබැයි මේ වැඩේ දිලා තියෙන ලිච්ඡ වික්‍රමයට එකට රැස් වෙනවා. එකට තීරණ ගන්නෝ හොඳ හිතින් පිට වෙනෝ. ඉතින් අයුතු ලාභයල් ලැබුවම ලිච්ඡ වික්‍රමයට සාමූහිකව. ඉතින් ඒක නිසා ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය පාර්ලිමේන්තුවට තියෙනවා. පාර්ලිමේන්තුවට තීරණ ගැනීමේ අයිතිය තියෙන පූර්ණ වාර්තාවක් අද විවාදයට ලක් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේකට කවුරුවත් තර්ක කරන්න දෙයක් නැහැ. මේක තුල මතුවෙච්ච කරුණු දෙකක් තිබෙනවා. එක කාරණයක් කියන්න ඕනේ. විගණකාධිපතිතුමා රාජ්‍ය නිලධාරියෙක් හැටියට ඍජුව කටයුතු කිරීම ඒක රාජ්‍ය නිලධාරීන්ට ගෞරවයක්. ඒ වගේ නිලධාරීන් අපේ සමාජයේ කවර ප්‍රශ්න තිබුණත් අපක්ෂපාතීව ඔහුගේ වාර්තාව ඉදිරිපත් කරා. ඒක තුළ ඒ වාර්තාව ඉදිරිපත් කර වාර්තාව සාක්ෂි වලින් සනාතු වූ නිසා තමයි අපි කෙටුම්පත් වාර්තාව අවසන් වාර්තාව හැටියට සැලකුවේ. අනිත් කාරණේ තමයි සභාපති දුමනි අද ලෝකේ පුරා මොකද්ද මේක තුලින් ඇතිවෙච්ච අද ආර්ථික යහපාලනය ගැන අපි යහපාලනය ගැන කියන ආර්ථික යහපාලනය අත වශයෙන්ම මෙහෙම මූල්‍ය දූෂණයක් ඇති වුණාම ආර්ථික යහපාලනයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම සමාජ සාධාරණත්වයක් ඇති වෙන්නේ නැහැ. එකයි කදික ලාභ ලැබුවාම මේක මේ ඊයේ පෙරේදා ස්විට්සර්ලන්තේ ඩාවෝස් නගරේ තිබුණු සමුළුවේදී චීන ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කිව්වා ලාභය සොයාගෙන යන මේ තරඟකාරී පාග්දර සමාගම් ගේ ක්‍රියාවලිය නිසා ලෝකේ පුරා සමාජ අසමානත්වයක් ඇති කරලා තිබෙනවා. ලෝක ජනගහනයෙන් 99%කගේ වත්කම 1%ක් භුක්ති විඳිනවා සමාජ අසමානත්වය. අපේ රටේ මේ එක්කෙනෙක් දෙන්නෙක් අයුතු ලාභ ලබාගෙන කොල්ලකාරී විදියට මේ කොල්ලකාරී ධනපති සංවර්ධනය ඉස්සරහට ගෙන යන්න හදනකොට සභාපතිතුමා මොන විදියට මේක කල්පනා කරනවද දන්න දේශපාලන වශයෙන් අපට හිතෙන්නේ අපි තේරුම් ගන්නේ මේක තුළ මේ සමාජය තුළ සමාජ අසාධාරණයක් සිදු වෙනවා. ඇයි එක්කෙනෙක් දෙන්නෙක් මහ කෝටිපතියෝ ධනපතියෝ වෙනවා. දැන් මේක ලෝකේ අපි අත්දකින දේ. ඒ නිසා සභාපතිතුමනි මේ සමාජ අසාධාරණත්වය වගේම ආර්ථික යහපාලනය නොමැතිකම නිසා මේ රටක ආර්ථික ක්‍රියාවලිය කෙරේ විශ්වාසය පළඳු වීම අපිට විදේශීය ආයෝජනයන් ගලා එම මේ රටේ තියෙන මූල්‍ය පද්ධතිය කෙරේ අවිශ්වාසය නිසා අපේ ඉතුරු කිරීම දුර්වල වීම බැංකු ක්ෂේත්‍රයේ තියෙන රහස් එළිදරව් වීම නිසා දේශීය බැංකු පද්ධතිය කෙරෙහි සැක ඇතිවීම මේ සියල්ල තුළ අපේ රටේ ආර්ථිකයට විශාල තර්ජනයක් ඇති වෙනවා. මේක මේකේ දේශපාලන පැත්ත. එනිසා මම කියන්න කැමති අපි අද අපට වගකීමක් තියෙනවා. දැන් අපි මේ හොරු හමා යන්නේ ඇයි? රටට ආදර්ශයක් දෙන්න. මේක තුළ මේ සමාජාර්ථික වෙනසකට අවශ්‍ය වූ පරිසරය හදන්න අපේ පැත්තේ දායකත්වය ලබා දීම තමයි මම කිසිසේත්ම මේ දූෂණය නැති කරන්න පුළුවන් කියලා මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ඇතුලේ හිතන කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපිට සම්පූර්ණ නැති කරන්න බැරි වුණත් යම් පාලනයක් ඇති කරන්නට ඕන. ඒ පාලනය ඇති කිරීමට අපි හිතට එකඟව අවංකව ඍජුව කාටවත් පක්ෂග්‍රාහී නොවී අපි හැසිරෙන්න ඕනේ. දැන් මේ පාර්ලිමේන්තුවේ අපි දැකපු සමහර කරුණු තිබුණා. මේක වෙච්ච දේ මේක තාක්ෂණික ප්‍රශ්නයක් මේ ගමයට තේරෙන්නේ නැහැ. ගමයට තේරෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක අපි තේරුම් ගත්තේ ටිකක් වෙලා ගිහිල්ලා කෝප් එක ඇතුලේ. මේක ඇතුලේ මේක මහා තාක්ෂණික හොරකම බගඩියක්. මේක කොච්චර අමාරු නාද මේක උස්සලා ගන්න. ඒ නිසා සභාපතිතුමනි ඒ නිසා මෙවැනි තත්ත්වයන් තුළ අපේ තියෙන සමාජ වගකීමක් අපි ඉටු කරන්න. ඒ සමාජ වගකීම ඉටු කිරීමේදී සභාපතිතුමා සමබරව කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම ඒක අපි කාටත් ධෛර්යයක් වුණා. ඒක මම හිතන්නේ මේක තමයි අපට සමාජයට දෙන තියෙන පාඩම. ඒ නිසා අපි මේ අවස්ථාවේ කියන්න කැමති මේ පදනම නිසාම අද මේ පැත්තේ පෙළඹවීමක් ආවා. විශේෂ අපි කිව්වේ මේක සම්පූර්ණතා විමර්ශනය කළ යුතු කරුණු සොයා බලලා විනයානුකූල නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න ඕන, සුදුසු පියවරයන් ගන්නේ කියන එක තමයි කෝප් කමිටුවේ නිර්දේශය වුණේ. අද අද ජනාධිපති කොමසමක් පත් කරන්න ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා. හැබැයි මේ කමිෂන් පත් කරලා ඒවයි අපි දන්නවා මේ වගේ සමාජයක් ඇතුලේ සමහර වෙලාවට මේ කොමිෂන් ඇතුලෙන් වරදකාරයා පිරිසිදුව ගෙදර යන්නත් පුළුවන්. එහෙම කොමිෂනුත් තියෙනවා. එහෙම ඒවා නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවශ්‍ය වැරදිකරුවන්ට නිසි දඬුවම් දීලා සමාජ ආදර්ශයක් දෙන්න ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. විශේෂම සභාපතිතුමා වෙලාව යම් ප්‍රමාණයක් දීප ගැනත් එතුමාට විශේෂ ස්තුතියි.
ස්තුති ගරු සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දිනේදී අපි විවාදයට ලක් කරන්නේ ඔක්තෝබර් මාසයේ පහුගිය ඔක්තෝබර් මාසයේ 28 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව වාර්තාව විවාදයට ලක් කරන අවස්ථාව අතර මේ මුළු විවාදයේ ගත වෙච්ච මුළු කාලේ පුරාම මම සවන් දීමෙන් හිටියා මේ වාර්තාව සභාවට ඉදිරිපත් කරපු සභාපතිවරයා හැටියට තවත් මම හිතන්නේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණයි අදහස් පළ කරන්න ඉන්නේ පොදු හරය හැටියට ගත්තොත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ මුළු පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ බැඳුම් කර ගනුදෙනුවේ වංචාවක් සිද්ධ වෙලා නැත කියලා කවුරුත් මෙතන කිව්වේ නැහැ රජයට මූල්‍ය පාඩුවක් සිද්ධ වෙලා නැත කියන පදනමින් මේ විවාදය තුල කිසිම මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂවත් විපක්ෂවත් සාකච්ඡා කළේ නැහැ ඒ නිසා පොදු ව්‍යාපාර කාර්ක සභාව තුල මාස 18ක් විතර තිස්සේ සිද්ධ වෙච්ච සාකච්ඡාව තරමටම මේ විවාදය අද අවසන් වෙන්නේ මොන අදහස් පළ කෙරුණත් මොන මතවාද තිබුණත් Taman දකින මොන දෘෂ්ටි කෝණයෙන් ඒ ප්‍රශ්නේ දිහා බැලුවත් අවසානයේ අපි කවුරුත් පොදු තීරණයක් මේ මුළු පාර්ලිමේන්තුව අරගෙන මෙරට ජනතාවට සතුරු වෙන්න පුළුවන් තීරණයක් බදු ගෙවන ජනතාවට මම සභාපති සටහනේ පැහැදිලි කරව ආකාරයටම සෑහීමකටපත් වෙන්න පුළුවන් තීරණයක් අද මේ මුළු පාර්ලිමේන්තුව අරගන්නවා ඒක තමයි මං හිතන්නේ අපේ රටේ ඓතිහාසිකත්වයේ වැදගත්කම රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ඒක පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවක් හැටියට මේ බැඳුම් කර ගනුදෙනුවේ හඳුනාගත් වංචනිකයින්ට දඬුවම් දිය යුතු බවත් ඒ වගේම රජයට සිද්ධ වෙච්ච පාඩුව ඔවුන් ලබාගෙන ඇති අයුතු ලාභය නැවත අය කරගත යුතු බවත් මෙවැනි තත්වයක් මීට පසුව නැවත සිදු නොවීමට මහ බැංකුවත් අදාළ ආයතනත් වගකිව යුතු ආකාරයේ ක්‍රියාපටිපාටිින් සකස් විය යුතු බවත් මේ පාර්ලිමේන්තුවේ පොදු පිළිගැනීම. ඒක තමයි අත්‍යවශ්‍ය වැදගත් දේ. අපි මේ මුළු පාර්ලිමේන්තුවම අද පොදුවේ පිළිගන්නවා අපි කවුරුත් මේ ක්‍රියාවලියේදී රජයට වෙච්ච පාඩුව අය කරගන්න ඕන කියලා. ඒක හිතන්නේ මං හිතන්නේ ගරු සභාපතිතුමනි වැදගත් තීරණයක්. මොකද අපි දන්නවා අපි විවිධ මේ වාර්තාව ඉදිරිපත් කරද්දී සකස් කරද්දී කාර්ක සභා සැසිවාරවලදී විවිධ අවස්ථාවල අපට විවිධ අදහස් තිබුණා. විවිධ මත ගැටුම් තිබුණා. ඒක යථාර්ථය. හැබැයි යථාර්ථයේ අවසානයේ අපි ආපු නිගමනය අපි කවුරුත් අපේ නිර්දේශයන් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිර්දේශයන් සහ නිගමනයන් ගත්තොත් විගණකාධිපතිතුමාගේ නිර්දේශයන් සහ නිගමනයන් සියල්ල පිළි අරගනිමි. ඒ වගේම අපේ කාර්ක සභාව කවුරුත් පොදු තීරණයට ආවා. ඉතින් ඒ නිසා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා සභාපතිවරයා හැටියට. මේ විවාදයේදී අද එක විවාදයේ අදහස් පළ කරන්නෙක් වුණත් මේ කාර්ක සභාවේ සභාපතිවරයා හැටියට මේ පාර්ලිමේන්තුවේ මේ වාර්තාව ඉදිරිපත් කරපු කෙනා හැටියට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අදහස් පළ කරපු අද විවාදයේදී අදහස් පළ කරා වගේම මේ කාර්ක සභාවේදී මට සහාය දුන්නු එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන එක්සත් පෙරමුණ එක්සත් සන්ධානි දෙමළ ජාතික සන්ධානි අනිකුත් සියලුම පක්ෂවල ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව ඒ සහාය දුන් හැම මන්ත්‍රීවරයෙකුටම ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕන මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ගරු කතානායකතුමා එතුමා මේ ක්‍රියාවලියේදී මැදිහත් වීම එතුමා මේ ක්‍රියාවලියේදී හිටපු මධ්‍යස්ථභාවය සහ අපට ලබා දුන්නු ධෛර්යය මේ කාර්යය පාර්ලිමේන්තුව වෙනුවෙන් ඉෂ්ට කරන්න අපිට විශාල සහයෝගයක් වුණා විශේෂයෙන්ම විගණකාධිපතිතුමාගේ වගකීම යටතේ එක අවස්ථාවක් තිබුණා විගණකාධිපතිතුමා විසින් සකස් කරපු මේ රහස්‍ය يعني සංවේදී තොරතුරු සහිත වාර්තාව විගණකාධිපතිතුමාට පමණක් විගණ කතානායකතුමාට පමණක් විගණකාධිපතිතුමා බාර දුන්නා නමුත් සභික මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට අනුව ඒ පරිශීලනය කරන්න විගණකාධිපතිතුමාගේ ඒ වාර්තාව කතානායකතුමා විසින් අපි කාටත් ලබා දුන්නා කාර්ක සභාවට ලබා දුන්නා එවැනි පහසුකම් සැපීමක් එවැනි මැදිහත් වීමක් අපට ලබා දුන්නත් ඒක මම අගය කරන විශේෂයෙන්ම අපි මේ වාර්තාව සභාගත කරාට පස්සේදීත් අපේ කාර්ක සභාවේ සියලුම දෙනාව රැස් කරලා නැවත අපි සභික මන්ත්‍රීවරු විතරක් නෙමෙයි අපේ කාර්ය මණ්ඩලය හැම දෙනාමත් ඇගයීමකට ලක් කරන්න එතුමා මැදිහත් වුණා. ඒ නිසා මම විශේෂයෙන්ම කථානායකතුමාට සහ නියෝජ්‍ය කථානායකතුමාට මෙම වාර්තාව අද මෙතනට ගෙනීම දක්වා ක්‍රියාවලියේදී පොදු ව්‍යාපාර කාර්ක සභාවට දක්වපු සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම තව දෙයක් මතක් කරන්න ඕන. අපේ හර්ෂ සිල්ලා මන්තුමා කරුණු පැහැදිලි කරද්දී මගේ සභාපති සටහන එක අවස්ථාවක් යොදාගත්තා. මම ඒ අදහසට එකඟ වෙනවා. හැබැයි ඒ වගේම මම කියන්න ඕන ඉතා පැහැදිලිව මම මේ සභාපති සටහනේම ඉදිරිපත් කරපු තවත් කාරණාවක් තියෙනවා. අප කාර්ක සභාවේ සීමාවන් ඉක්මවන දේශපාලන සංවාදයක්ද මෙම බැඳුම් කර ක්‍රියාවලිය හරහා රට තුළ ජනමාධ්‍ය හරහා මතුවිය. එනම් මහ බැංකු බැඳුම් කර වංචාවේ දූෂිතයින් හෙළි කරන ජනතාවගේ මහජන මුදල් වංචා කිරීමට එරෙහිව නීතිමය කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් සැපයීමට කාර්ක සභාව සමත් වේද යන්නයි අපේ මන්ත්‍රීතුමත් ඒක මතු කළා. එය සංකීර්ණ වූ දුෂ්කරතා සහිත අභියෝගයක් විය. නමුත් එය අනගි දේශපාලන අත්දැකීමක් සහිතව නිම කිරීමට අපි සමත් වී ඇත්තෙමු. මම ඉතාවක් කියමින් කියන මම එහිදී සඳහන් කළේ මම කියලා නෙමෙයි. එහිදී අපි මේ මුළු කාර්ක සභාව වෙනුවෙන්ම සභාපති සටහනේ පවා මම සඳහන් කරේ අපි කියන අර්ථයෙන් අපි කවුරුත්. අපි මුළු කාර්ක සභාව. අපි අදහස් පළ කරපු මැදිහත් වෙච්ච පක්ෂ විපක්ෂ ભેදේ මත දරපු අපි හැම දෙනාම ඒ අනගි දේශපාලන අත්දැකීම ලබා ගනිමින් මේ වාර්තාව අද ඉදිරිපත් කළා තියෙනවා. මම මේ වාර්තාවේ අන්තර්ගතය ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙහි තියෙන වෙනස්කම් ගැන කතා කරන්න නැහැ. මොකද හේතුව අද මේ විවාදයේ තුල ඉතා පැහැදිලි අදහස් පළ කිරීමක් සිද්ධ වුණා. විශේෂයෙන්ම අපේ ලහන්තල ගියවන්න නියෝජ්‍ය අමාත්‍යතුමා වී කතාවෙන් ඉතා සරල විදියට ඒ පැහැදිලි කිරීමක් කළා. ඒ නිසා මම නැවතත් ඒක නැවතත් ඒ කරුණු පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් දැන් අවශ්‍යතාවය තියෙන්නේ මුල අසුරාණ මන්ත්‍රීතුමනි මෙතනින් එහාට මොකද කරන්නේ? අපි කවුරුත් පිළිගත්ත විදියටම අපි හුඟක් වෙලාවට නතර වෙච්ච තැන තමයි මේ විවාද කරලා අද දිනෙන් පස්සේ මීට කලින් අපි නතර වුණේ මෙතනින් පස්සේ මේ පාර්ලිමේන්තුවට පොදු ව්‍යාපාර කාර්ක සභාවේ හරි ගිණුම් කාර්ක සභාවේ හරි වාර්තා ඉදිරිපත් වුණාම ඒ වාර්තා සම්බන්ධ ගන්න ඊළඟ පියවර පාර්ලිමේන්තුවේ වගකීම පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලන වගකීම නතර වෙලා තියෙන මෙතනින් පස්සේ ඒක තමයි මම දන්නේ සභානායකතුමා කලින් පැහැදිලි කරෙත් මේවා හුණුබක්කියට වැටුණා කියලා. ඊට පස්සේ බොහෝ වෙලාවට අපිට තියෙන අත්දැකීම තමයි ඒ අමාත්‍යංශවල ඇමතිවරුන්ගේ මැදිහත් වීමෙන් එහෙම නැත්නම් ලේකම්තුමාලාගේ මැදිහත් වීමෙන් අපි නිර්දේශ නිකුත් කරන ආයතනවල මැදිහත් වීමෙන් ඒ ආයතනවලට බලපාන යම්කිසි වෙනස්කම් ප්‍රමාණයක් සිද්ධ වුණත් සිද්ධ කරගත්තත් පොදුවේ වාර්තාවට මොකක්ද වෙන්නේ කියන එක පිළිබඳව පාර්ලිමේන්තුවට නැවත සමාලෝචනයක් මීට කලින් සිද්ධ වෙලා නැහැ. මට මතකයි උදාහරණයක් හැටියට ගත්තොත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා සභාපතිත්ව දරපු අවස්ථාවේදී ඒ කාර්ක සභා වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණාම ඒකට කථානායකතුමා හිටියේ විජේ මුලක බණ්ඩාරමැතිතුමා. එතුමා ඒ විවාදයේ අවසානයේදී එක නිර්දේශයක් දුන්නා. මේ වාර්තාවේ සියලුම කරුණු අදාළ ලේඛන සහිතව අල්ලස්සෝ දූෂණ කොමිසමට යොමු කරන්නත් සති දෙකකට වරක් අල්ලස් දූෂණ කොමිසමෙන් එම වාර්තාවට ගනු ලබන ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට වාර්තා කරන්නත්. හැබැයි මම දන්න තරමින් එවැනි පසුවිපරම් වාර්තා කිරීමක් පාර්ලිමේන්තුවට සිද්ධ වුණේ නැහැ. අද වෙනකන් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඇත්තටම දැන් අපිට තියෙන අලුත් අත්දැකීම වෙන්නේ පොදු ව්‍යාපාර කාර්ක සභාවේ වාර්තාව අද විවාද කරාට පස්සේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ ඊළඟට මෙතනින් එහාට යන්නේ කොහොමද කියලා. ඊළඟට මෙයින් පස්සේ මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ. අපේ ඉතිහාසයේට අතීතයට ඕන තරම් විවේචන තියෙන්න පුළුවන්. වර්තමානයේ අපි ඉන්න ස්ථාවරයන් ගැන අපට තම තමන් දරන පැත්තෙන් අදහස් පළ කරන්න පුළුවන්. දැන් වැදගත් වෙන්නේ මේ නිශ්චිත කාරණාව සම්බන්ධයෙන් ගත්තොත් බැඳුම් කර වංචාව පිළිබඳව මේ ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ ක්‍රියාවලිය මේක අපි හිතනවා නම් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාවලියක් කියලා. ඒ පරීක්ෂණ ක්‍රියාවලිය මින් ඉදිරියට යන්නේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන්නේ. ඒකෙදි මම විශ්වාස කරනවා මේ අපි සභාගත කළ තියෙන ඇමුණුම් 25ක් එක්ක විලුම් 13ක මේ ලේඛනයත් සහිත මේ සියලු සාක්ෂි සටහන් සහිත වාර්තාවේ ලිඛිත වාර්තාව පමණක් නෙමෙයි අපේ මේ සාකච්ඡාව සිද්ධ වෙච්ච සියලුම වාචික සටහන් රෙකෝඩින්ග්ස් සියල්ලම අපේ කාර්යාංශයේ සතුව තියෙනවා ඕනෑම නඩු විභාගයකට ඕනෑම අධිකරණ කටයුත්තකට ඕනෑම පරීක්ෂණ කොමිසමකට දැන් පත්කර තිබෙන ජනාධිපති කොමිසමට ඒ කොමිසමේ අයට පරිහරණය කරනවා නම් මේ සියලු දේවල් මේ පාර්ලිමේන්තුවෙන් අදින් පස්සේ ඔවුන්ගේ සාක්ෂි සටහන් හැටියට සාක්ෂි ලේඛන හැටියට සාක්ෂි වාර්තා හැටියට යොදා ගැනීම ඉඩකඩ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ තවදුරටත් තවත් කාලයකට මේක දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ජනාධිපති පරීක්ෂණ කොමිසම හොඳයි නිශ්චිත කාලයක් තියෙනවා මාස 3යි. හැබැයි මාස 3 තුල ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් ගන්න ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුව දැනගත යුතුයි. මේ රටේ ජනතාව දැනගත යුතුයි. මොකද හේතුව අපේ මේ කාර්ක සභාවේ වාර්තාවේ අපි ඉතා පැහැදිලිව අපේ නිර්දේශයන්ගේ එක දෙයක් කියලා තියෙනවා. මේ මුළු කාර්ක සභාවම අපි 25 දෙනාම අනුමත කරලා අපි 26 දෙනාම එකඟ වෙලා ඉදිරිපත් කරමු මේ කාර්ක සභාව එක දෙයක් කියනවා නිශ්චිත වශයෙන්. ඒ තමයි මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වෙච්ච අඩුපාඩු වෙනුවෙන් දඬනය නියම කරන්න ඒ වෙච්ච අලාභය අය කරගන්න ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඒ සඳහා පසුවිපරම් ක්‍රියාවලියක් ඇති කරන්න මේ අලාභයන් නැවත සිද්ධ වීම වළක්වීමේ යාන්ත්‍රණය සකස් කරන්න ඒ සඳහා වන ආවේක්ෂණයන් හා තුලනයන් මහ බැංකුව මගින් ක්‍රියාවට නගන්න එසේ ක්‍රියාත්මක කිරීමෙන් රජයට සිදු අලාභයන් අය කර ගැනීම සහ පවතින නීති යටතේ ක්‍රියාත්මක වීම පාර්ලිමේන්තුව සතු වගකීමක් ලෙස ඉතා ඕනෑකමින් කාර්ක සභාව නිර්දේශ කරයි. එසේම යළි මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුව තුළ හා ඊට අනුසාංගික අනෙකුත් ආයතන තුළ සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම එම ආයතන විසින් පාර්ලිමේන්තුවට සහතික විය යුතු බව කාර්ක සභාව අවධාරණය කරයි. මේක ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි ඉතා වැදගත්. අපි මුළු කාර්ක සභාවම අපේ හරය අපේ මේ වාර්තාවේ නිර්දේශයන්ගේ හරය මෙතන එකතු කළා තියෙනවා. මොකක්ද අපි ගන්න ක්‍රියාමාර්ග මොකක්ද කියන එක පිළිබඳව පාර්ලිමේන්තුවට වගවීමක් තියෙන්න ඕන. පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ වගවීමක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම සකස් කරන සුදුසු යාන්ත්‍රණයන් පිළිබඳව වගවීමක් සිද්ධ වෙන්න ඕන. දැන් මෙතන ඇති වෙච්ච ගැටලුව තමයි මේ වාර්තාව ඉදිරිපත් කරාට පස්සෙත් සමාජය තුළ කතාබහක් ලක් වෙන්න බලපාපු එක ප්‍රධාන හේතුවක් තමයි මේ වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ අපේ හර්ෂ සිල්ලා නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් පැත්තෙම අදහස් පළ කරද්දී යම් කිසි කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් වුණා මහ බැංකුව පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ග. එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශය පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ග. එහෙම නැත්නම් මුදල් මණ්ඩලය ගන්න ලබන ක්‍රියාමාර්ග. එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති අමාත්‍යාංශය විශේෂභාර අමාත්‍යාංශය හැටියට ගන්න ක්‍රියාමාර්ග. මොනවද කියන එක පිළිබඳව සමාජයට යන්නේ මොකද්ද? අපිට කියන්න පුළුවන් යම් ක්‍රියාමාර්ගගෙන තිබෙනවා කියලා. මම දන්නවා අධිපත්තුමාට යම් කිසි සීමාවන් තියෙනවා. මූල්‍ය මණ්ඩලයට යම් කිසි සීමාවන් තියෙනවා. නමුත් ඒවා පිළිබඳව විනිවිදභාවයක් සහිතව අද මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච තරමේවත් කරුණු කාරණා ප්‍රමාණයක් ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ වගවීමක් තියෙනවා නම් විශේෂභාර අමාත්‍යවරය හැටියට අග්‍රාමාත්‍යතුමාගේ වගකීම තමයි මේ වාර්තාවෙන් ගන්න ක්‍රියාමාර්ග මෙන්න මේවා කියන එක පිළිබඳව අවබෝධයක් මේ පාර්ලිමේන්තුවේ හදන එක. විශේෂයෙන්ම මම කියන්නේ ඒක මහ බැංකුව මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග. මේ perpetual treasuries කියන ආයතනය අපේ සභානායකතුමා අනුව කිව්වොත් මනංකල්පිත ලාභයක් ලැබලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට ඔවුන්ගේ මූල්‍ය වාර්තා අනුව පැහැදිලි ලාභයක් ලැබලා තියෙනවා. ඒක මනංකල්පිත නෑ. ඒ ලැබලා තියෙන ලාභය ඔවුන් ලැබලා තියෙන වෙනත් ඉදිකිරීම් කර්මාන්තයකින් නෙමෙයි. වෙනත් ක්ෂේත්‍රය වලින් නෙමෙයි. වෙනත් ගනුදෙනු වලින් නෙමෙයි. ඉතා පැහැදිලි ලෙසම ඔවුන් ඒ බිලියන ගානක කෝටි ගානක ලාභ ලබා තියෙන්නේ රජයට මුදල් ලබා සැපීමේ භාණ්ඩාගාරයේ බැඳුම් කර මිලදී ගැනීමේ ක්‍රියාවලිය. ඔවුන්ගේ වෙනත් ව්‍යාපාර වලින් නෙමෙයි. ඉතින් ඒ ලබලා තියෙන ලාභය මනංකල්පිත නැහැ. ඒක ඉතා පැහැදිලිව ඔවුන් ලබාපු ලාභය එය ලබා ගන්න උන්ට තියෙන අයිතිය පිළිබඳ ප්‍රශ්න වෙනම තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් රජයට පාඩුවක් වුණාද නැද්ද කියන එක සොයා බැලීමේ වගකීම රජයේ වගකීම මේ පාර්ලිමේන්තුවේ වගකීම. එතකොට මහ බැංකුව මේ වෙනකොට ඒ වෙනුවෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවාද? මහ බැංකුවේ වගකීමට අනුව දැනට කටයුතු කරලා තියෙන ආකාරය කොහොමද? එය මේ පාර්ලිමේන්තුවට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද? එයයි ප්‍රශ්නේ. මුදල් මණ්ඩලය, මහ බැංකුව මේ වෙනුවෙන් දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග. විශේෂයෙන්ම අපි ඍජු අධිපතිවරයා, හිටපු අධිපතිවරයා ගැන කතා කරනවා, නිලධාරීන් ගැන කතා කරනවා. හැබැයි දැන් ඒ නිලධාරීන් හැටියට හඳුන්වන නායකින් මහ බැංකුව කවුරු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? මොකක්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඔවුන් ප්‍රාථමික තරවකරුවන්ගේ ලැයිස්තුවේ තාම ඉන්නවද නැද්ද? ඔවුන්ට ඔවුන්ගේ ගනුදෙනු, ඔවුන්ගේ ගිණුම් පිළිබඳව, ඔවුන්ගෙන් ඔවුන් සම්බන්ධ කරගෙන ආකාරය පිළිබඳව මහ බැංකුව ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග මොනවද? මෙවැනි තත්ත්වයක් වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවද? ඒවා පිළිබඳව මීට වඩා පැහැදිලි වීමක් අවශ්‍ය වෙනවා. මං හිතන්නේ ඒක මේ විවාදයේදී, මේ අවසාන මොහොතේදී විෂය භාර අමාත්‍යවරයා හැටියට අග්‍රාමාත්‍යතුමාගෙන් පැහැදිලි වෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක මේ රට බලාපොරොත්තු වෙනවා. ඒක එහෙම නැතුව මේක සමස්තයක් හැටියට මේක නිශ්චිත කාරණාවකින් විතරක් අවසාන වෙලා වැඩක් නැහැ. වැදගත් වෙන්නේ නැවත මෙවැනි දෙයක් ඇතිවීම වැළැක්වීමට ගන්න ක්‍රියාමාර්ග. නැවත මෙවැනි තත්ත්වයක් ඇතිවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග. ඒක නිසා විශේෂයෙන්ම මම මෙතනදී අවධාරණය කරන්න ගරු සභාපතිතුමනි, අපි දැන් මේ පරීක්ෂණය එක කොටසක් අපි අවසන් කළා තියෙනවා. පොදු ව්‍යාපාර කාර්ක සභාවේ වගකීම අපි අවසන් කළා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා නැවතත් මුළු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු මේ විවාදයට සජීවීව සම්බන්ධ වීමෙන්, විවෘත සංවාදයක් ඇති කිරීමෙන් මුළු පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව වගකීමට බැඳිලා තියෙනවා. අවසන් වෙලා නෙමෙයි, බැඳිලා තියෙනවා. දැන් අපි අපේ අදහස් පළ කරා, මෙතනින් මේ විවාදය අවසන් නැහැ. ඊළඟට වෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන් ඊළඟට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව නැවත පසුවිපරම් කිරීමේ යාන්ත්‍රණය මොකද්ද? එහෙම නැත්නම් මේකට ඉදිරියට අපි යන්නේ කොහොමද? මෙවැනි වார்த்தාවක
ප්‍රතිඵලය ගරු කථානායකතුමා මුලසනට. ගරු සුනිල් නන්දනී මහත්මයා,
ගරු කථානායකතුමනි, මම මගේ කතාව ඉතිරි අවසාන කොටසදී ඔබතුමා මේ සම්බන්ධ වීම මම ඉතාමත්ම අගය කරනවා. විශේෂයෙන් මම සඳහන් කරමින් සිටියේ අපි අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මේ වார்த்தාව විවාද කරලා ඒ විවාදයෙන් පස්සේ ඉදිරියට ගනු ලබන ක්‍රියාමාර්ගවල පාර්ලිමේන්තුවට තියෙන වගකීම මොකක්ද කියලා. මොකද එතනදී මම විශ්වාස කරනවා විශේෂයෙන්ම විෂය භාර අමාත්‍යතුමා හැටියට අග්‍රාමාත්‍යතුමාට මේක නීතිපත්තුමාට යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට, ජනාධිපතිතුමාගේ බලතල යටතේ ජනාධිපති කොමිසමක් පත් කරන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල නැවත රාජ්‍ය මූල්‍ය පාලනය වගකීම යටතේ පාර්ලිමේන්තුවට ගැට ගැහෙන්න ඕන. පාර්ලිමේන්තුවට ගැට ගැහෙන්න ඕන. මොකද මම එහෙම කියන්නේ ඒක අවධාරණය කරන්නේ අපි මේ පාර්ලිමේන්තුව සතු වගකීමෙන් තමයි ජනතා පරමාධිපත්‍යයට, එහෙම නැත්නම් ජනතාවගේ වගකීමට අපි බැඳෙන්නේ. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා හිටින ඔබතුමාගෙන් ගරු කථානායකතුමා හැටියට අපි මේ විවාදයේ මතුවෙච්ච මූලික කාරණා ගත්තොත් එහෙම මුළු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අපි එකඟයි මේ සම්බන්ධ පරීක්ෂණය කරන්න. කිසි කෙනෙක් කියන්නේ නැහැ මෙතන වරදක් සිද්ධ වෙලා නැහැ කියලා. කිසි කෙනෙක් කියන්නේ නැහැ මෙතන වැරදිකාරයෙක් නැහැ කියලා. කිසි කෙනෙක් කිසිම ආකාරයෙන් අදහස් පළ කරේ නැහැ මෙතන වංචාවක් සිද්ධ වෙලා නැහැ කියලා. මෙතනින් රජයට පාඩුවක් සිද්ධ වෙලා නැහැ කියලා. එහෙමනම් මේ මුළු පාර්ලිමේන්තුව පිළිගන්නව නම් අවසානයේ මොන තර්ක විතර්ක කළත් කෝපකාරක ස්වභාවය හැටියට අපි කවුරුත් එකඟුණා වගේම මේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න. ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව රටට වග කියන්න වෙන්නේ ඔබතුමාට. රටට ඒ පිළිබඳව වගකීම දරන්නේ මේ පාර්ලිමේන්තුව වගකීම දරන්නේ ගරු කථානායකතුමා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමාගෙන් මම ඉල්ලා හිටනවා, ඔබතුමා මේ කාර්යයේදී අපට ගොඩාක් උදව් කළා. මුළු කාර්යක ස්වභාව ශක්තිමත් කරලා පාර්ලිමේන්තුව සතු වගකීම් වගේම ජනතාවගේ පාර්ලිමේන්තුව සතු විශ්වාසය ගොඩනගන්න ඔබතුමා මෙදිහත් වුණා. ජනතාවට මේ පාර්ලිමේන්තුව ගැන තිබිච්ච යම් හරි පාර්ලිමේන්තුව වැඩක් නැහැ කියන මතයක් සමාජයේ බෝවිමින් තිබුණා නම් ඒක වෙනස් කරලා පාර්ලිමේන්තුව වගකීතු ආයතනයක්, වචනේ අර්ථයෙන් අර අපි කියන උත්තරීතර ආයතනයක් බවට පත් කිරීමේ කාර්යභාරයේදී ඔබතුමාට ලොකු කාර්යයක් පැවරෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ නීතිපත්තුමාට යොමු කරනවාද කියන එක තීරණය විය යුත්තේ ඔබතුමාගේ. මේ ජනාධිපති කොමිසමට යොමු කරන ලිපි ලේඛන පිළිබඳව ඔවුන්ගේ නිර්දේශයන් පිළිබඳව ඒව නැවත ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඒ වගකීම තියෙනෙත් ඔබතුමාට. එනිසා ඒ කාරණා මම අවධාරණය කරන්නේ මොකද පාර්ලිමේන්තුවේ කාර්ක සභාවක කාර්යභාරය අපි අවසන් කළා තියෙනවා. අද මේ විවාදයට සජීවීව දායක වීමෙන් මම හිතන්නේ හැම පක්ෂයක්ම පොදුවේ පිළි අරගන්නවා. මේ පරීක්ෂණය අවසානයක් දැකලා අවසානයේදී මේ වරදකරුවන්ට දඬුවම් ලබා දීලා මේ අයවිය යුතු මුදල් රජයට අයවිය යුතු දේවල් රජයට අය වෙන්න ඕන කියලා. එනිසා මේ පිළිබඳව ඔබතුමා විසින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට නැවතත් මේ පරීක්ෂණවල තත්ත්වය වාර්තා කරන මෙන් මම ඉල්ලා හිටිනවා. මේ ප්‍රතිඵලයන් පාර්ලිමේන්තුවට වාර්තා කරන මෙන් මම ඉල්ලා හිටිනවා. ඒ වගේම මම හිතනවා එය පසුවිපරම් කිරීමේ ක්‍රියාවලියේදී පොදු ව්‍යාපාර කාර්ක සභාවෙත් විශාල වගකීමක් තියෙන අපි කාටත් මහ බැංකුව අපි පොදු ව්‍යාපාර කාර්ක සභාවේ අධීක්ෂණයට ලක් කරන ආයතනයක් හැටියට. ඉතින් ඒ ක්‍රියාවලියේදී තවදුරටත් සජීවීව දායක වෙන්නේ කියලා දායක වෙයි කියන විශ්වාසය මට තියෙන අපේ ශාභික මන්ත්‍රීවරු හැම දෙනාගෙම. මම අවසාන වශයෙන්ුත් මේ ක්‍රියාවලියට සම්බන්ධ වීමේදී විශේෂයෙන්ම දිවා රාත්‍රී නොබලා මැදිහත් වෙච්ච අපේ කාර්ක සභාවේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට, ඒ වගේම හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට සහ භාෂා පරිවර්තන ඉන්ටර්ප්‍රිටර්ස් අංශයේ හැම දෙනාටමත්, ඒ වගේම විගණන කාර්යපත්තුමාගේ දෙපාර්තමේන්තුවේ විගණන කාර්යපත්තුමා ඇතුළු හැම දෙනාටමත් මේ විවාදයේ මෙතෙක් තව ඉදිරියටත් සම්බන්ධ වෙන අය ඇතුළුව මෙතෙක් මේ විවාදයේදී මේ වාර්තාව ප්‍රතිඵලදායක කරගන්න අදහස් පළ කරමින් දායක වෙච්ච හැම දෙනාටමත් මම ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
බොහොම ස්තුතියි.